බුදුපියාණන් වහන්සේ ධර්ම චක්‍රයේ දේශනාවට යොදා ගත්තේ චතුරාර්ය සත්‍යයයි. එසේම සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ ඇත්තේ චතුරාර්ය සත්‍යයයි. මේ දේශනා දෙකෙහිදීම 18 කෝටියකට වඩා දිව්‍ය බ්‍රහ්මයන් නිවන් දැක්කායයි මා අසා තිබේ. මාහට නැගෙන හැඟෙන ආකාරයේද එම දේශනාවල ත්‍රිලක්ෂණයේ දේශනා කළ බවක් පෙනෙන්න නැහැ. මාගේ ගැටලුව නම් බුදුපියාණන් වහන්සේ පළමු දේශනාව ලෙස ත්‍රිලක්ෂණයේ දේශනා නොකළේ ඇයිද යන්න පහදා දෙන්න කියලා මම ලීමා කරනවා. හොඳයි, මේ සූත්‍රයේම හැඟවිලා තියෙන එක දැක්කේ නැති එකයි ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ඉස්සෙල්ලා මුලටම ත්‍රිලක්ෂණය පටන් ගත්ත දෙයක් තියෙනවා. දේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බ. මහන්නේ මෙන්න මේ අන්ත දෙක පැවිද්දා විසින් නොසෙවිය යුතුයි. ඉතින් ඉස්සෙල්ලාම පටන් ගත්ත ක්‍රමය. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරලා ඒ මඟ පෙන්වන්න ඉස්සෙල්ලා ලෝක සත්‍යෝ හැම කෙනෙක්ම මේ අන්ත දෙකකින් ඉහිග තමයි ඉන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම අරගෙන නිවන් අවබෝධ කරන්නේ කවද්ද? මූලික නිවන් අවබෝධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැහැගන්න ඉස්සෙල්ලා මේ අන්ත දෙක තුල තමයි ලෝක සත්‍යය ප්‍රධාන වශයෙන් ගමන් කරන්නේ. වෙනත් තව පිහිටන්න මාර්ගයක් නැහැ. ඒ අන්ත දෙකට තමයි අයිති වෙන්නේ. එකක් අත්තකිලමතා නියෝගේ, අනික කාමසුකල්ලිකා නියෝගේ කියන අන්ත දෙක. එහෙනම් අවිද්‍යාව මුල් කරගත්ත වැඩපිළිවෙල. අවිද්‍යාව මුල් කරගෙන සතර ගමනට හේතු වෙන හොඳ පැත්ත හෝ නරක පැත්ත. ආස්වාද විඳගෙන ගිය සමාහලන නරක පැත්තට වැටෙනවා. සමහරලාදී ආස්වාදයන්ගේ වෙන්විලා හිටන් බ්‍රහ්ම ලෝකෙ ගත වෙනවා. කෝක හරි ඔය පැවැත්මේ කොතන හරි හොඳයි කියන නිගමනය අත්හැරිලා නැහැ. පැවැත්මේ ඉක්ම යන්න පුළුවන් කියන අදහස දන්නේ නැහැ, තේරුම් ගන්නට බැහැ. එනිසා පැවැත්ම තුළම හොඳ තැනක් හොයනවා. එයින් එහාට ලෝතුරා බුදුවරේ කැරෙන්ද අවබෝධකනේ ධර්මයේ දේශනා කරන්න සමතේක ලෝකේ නැහැ. පසේ බුදුවරයන්ට තමන්ට අවබෝධ වෙනවා ධර්මයේ දේශනා කරන්න හැකියාවක් නැහැ. ඒකයි ස්වභාවය. එනහන්නේ ධර්ම දේශනා කිරීමේදී අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම අප අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙච්චර කාල කියාතුමිච්ච වදනයක් තිබුණා. අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි ඔකම ගා පැහැදිලිව දේශනා කළා. අනිසි භාවයයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය නෙමෙයි අනිච්ච කියන්නේ. අනිත්‍යයි කියන්නේ අනිසි. කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කිය. ආනන්ද මේ සියලු සංඛාරයන්ගේ අනිච්ච සංඥාව මොකද්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළු දේශනා ත්‍රිපිටකයේ තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා. ඉදානන්ද වික්ඛු සබ්බ සංඛාරේසු අට්ටි යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. මේ අනිච්චයි කියන එකේ අදහස අනිච්ච සංඥාව මොකද්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ පද තුනකින් විග්‍රහ කළා. අට්ටි යති හරායති jigucchati. කොහොම අනිස්තිර නැහැ කියන කතාව පද තුනේවත් නැහැ. ඉස්තිර නැති නිසා අනිත්‍යයි කියනවා කියලා අදහස ගත්ත දෙනම මේ පද තුනේ නැහැ. අට්ටි යති හරායති jigucchati. ඔය පද තුනේ අර්ථය ගත්තාම තමයි අනිත්‍ය කියන්නේ මේකයි කියලා වැටහෙන්නේ. හරියට මාක්ලේ නැති අය බලුලේව කරනවාගේ අට්ටි යති කියන්නේ උපමාව. ඒ උමා විග්‍රහ කරන තැඟුල පෙන්වනවා හරියට බල්ලෙක් මස්ලේ නැති ඇටකටල් ලෙවකක. අනිකුණා පොරකක දඟල දඟල අනිකුණ පොරව පොරව මේක මහා රාජ ලෙවකක ඉන්නවා. උගේ වල පිළිනවද? මස්ලේ නැති ඇට බලු ලෙවකන්නේ පුස්පිරුම ඵලයක් නොලබන්නේ. ඔය පංචකාම ආස්වාදයේ පස්සේ පොරකක යන සත්වෙින්ද කවදාවත් ඇතිවීමක් නැහැ. බල්ලා මස්කට් ලෝලෝ ඉන්නවා උට ඇතිවීමක් නැතුව වාගේ. බල පිළින්නේ නැතුව වාගේ. ගණ්ඩ හරයක් නැහැ. ඵලයක් නැහැ. පුත්තිරුවක් ඵලයක් නොලබා. ලෙත් ඒ සැපතර ලොබ නොසිතන්නේ. දොස් නොපෙන්නු මිස දුක්මයි වන්නේ කියලා. ඕකෙන් පෙන්නුවෙත් අනිච්ච දුක තමයි. අනිච්ච දුක නැත්තාවේ ගාථාවේ තියෙන්නේ. ඒ කවියේ තියෙන්නේ. ලෝයන සංග්‍රහයේ කවිය. පැහැදිලිව පෙරතිවිච්ච හෙළ අර්ථයන් ওই කවිය වලත් තියෙනවා. ඔය බහු කාලයක වැහිලා ගියා. අනිච්ච දුක අනාත ඔක්කොම ඕකේ තියෙනවා. ওই කවිය. අනිත්‍ය කිව්වේ අනිසි බව. අට්ටි යති. මේ රත්තු ඇටලෝනවා වගේ බල්ලෝ ඇටකටු හපහපා ඉන්නවා වගේ විදිහ පංචකාම ආස්වාද පස්සේ ඇසුරු කර කර ඇසුරු කරගෙන යනවා දුක් වෙනවා විහෙත වෙනවා මිස කෑහිමක් ඇතිවීමක් වෙන්නේ නැහැ ලබන හරියකුත් නැහැ කිසි ඵලයකුත් නැහැ අවසානයේ බලපුවා ඔක්කොම වැන්සිලා මැරිලා යනවා අසාරි හිමෝයි පිළිනවා තව වෙඩි කරලා මිස අසාරි අඩු වෙලා නැහැ අන්න ඒක ස්වභාවය ඒක තමයි කට්ටියේදී හරහා යති හරේන් තොරයි කියන එකයි හරේට අය වෙන්නේ නැහැ හය කියලා කියන්නේ එක්සේ වෙලා යනවා කියන එක හරයෙන් ඉවත් වෙනවා හරයක් ගන්න නැහැ කියන එක හරහා යති ජීගුච්ඡති කියන්නේ ජීගු ඉච්ඡති කියන කරා ජීගුච්ඡති නෙවෙයි ජීගු කියන්නේ මලමුත්‍ර මලමුත්‍ර වල තියෙන කැමැත්ත නිසා ලෝක සත්‍යයල මේ පංචකාමීර කැමැත්ත කියන්නේ වෙන මොකද්ද ඔය මලමුත්‍ර වල වල තියෙන කැමැත්ත තමයි ලෝක සත්‍යය වැඳිලා ඉන්නේ ඉතින් ඕක තමයි තේරුම් ගන්න කියන්නේ මේ අනිත්‍ය සංඥාවේ හැටි එහෙනම් කොහෙද ඔය කියන්නේ අසාරත්වයේ පෙන්වුම් කර දෙන්න තියෙන්නේ දේ මේ වික්කවේ අන්තා පබ්බජි දේන සේවිතම බුදුරණවහන්සේ විග්‍රහ කරන අනිත්‍ය තව ප්‍රමේය යෝචායන් කාමසු කල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ බෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මොකද වෙන්නේ අසාරත් වේ නෙවෙයිද බණ්ඩ හරයක් නැහැ කියන එක නෙවෙයි ඉතින් යමක් දැන් යමක් හීනනම් ග්‍රාම්‍යනම් පොහොතු ජනිකනම් අලාරේනම් අලත්ත සහිතනම් පරිහරණයට නිතිද අනිතිද මොකද කියන්නේ නෝනි තේරුම් ගන්න අවශ්‍යක් ඔ කියලා දෙන්න පුළා එකක් නේ විගස්සනේ චතුරාර්ය සත්‍ය කියන්නේ ඥාන ගෝචර වෙන්න නැත්නම් තිලක්ෂණී ගෝචර වෙන්නේ නැහැ චතුරාර්ය සත්‍ය ගෝචර වෙන්නේ නැහැ මේ බුද්ධාවේ මූලපටගෙන ඥාන ගෝචර වෙන්න ඕන ප්‍රඥාවන් ප්‍රඥාවන්තස් ආයන් ධම්මෝ මේ ප්‍රඥාවන්තයාට මේ ධර්මයේ කිව්ව නොදෙනයි ආගින් කඩපාඩම් කරගත්ත ධර්මාවෝධි ලැබින්නේ ඕක ඇතුලේ කියා තියෙන්නේ මොකද්ද කියලා ප්‍රඥාවෙන් ඇතුලේ කිඳා බහැලා බලනකොට පේනවා අන්න නිසි අනිසි தත්ත්වේ බලාගන්න හැටි යෝ අනික්කාර්වි මොකද්ද යෝචායන් අත්තකිලමතාරී යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යම දුක්ඛ නම් අනාරේ නම් අනත්ත සහිත නම් පරිහරණය කරන්න නිසිද අනිසිද අපි තීරණය මොකද්ද අනිත්‍ය කියන එක තමයි අනිත්‍යයි කියන්නේ. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ යමක් අනිත්‍ය නම් අනත්ත සහිතයි. අනත්තං අසාර කට්ඨේ නාන්ති. අසාරයි. අනත්ත සහිතයි කියන්නේ ඒකයි. එහෙනම් යමක් අනිත්‍ය නම් අනත්ත නම් ඒක මොකක්ද? දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතයි දුක්ඛයි. දුක්ඛ වෙන්න නැද්ද? අනිත්‍ය වෙන්න නැද්ද? දුක්ඛ අනත්ත දැකි නැද්ද? අන්ත දෙක විග්‍රහ කරමු දෙනම අනිත්‍ය දුක්ඛ අනත්ත ගුණ ඒවා කියලා විග්‍රහ වෙනවා ඥානීයටයි ගෝචර වචන වශයෙන් නැහැ ඉතින් වචන වශයෙන් නැතුව අපි දෙනවා කො අනිත්‍යයි කියලා වචනයක් දුක්ඛයි කියලා වචනයක් අනත්තයි කියලා වචනයක් කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ඔය වචන තුන අනත්ත සංහිතෝ කියන එක තමයි අනත්තයි කියන්නේ යම් විඥාන් වලවදී තාම්පි දුක්ඛ අනිත්‍ය කියන්නේ මොකද්ද ඉච්ඡසේ නැහැ ඉච්ඡසේ නැහැ නම් ඒකත් දුකයි ඒ තවාර්ථකින් වෙන්නේ අනිත්‍ය. අනිසි දේ කියන එක අතකින් කැමැතියේ තියනවා නම් අනිසි නෑනේ. තමන් කැමැතියේ තියනවා නම් ඒක අනිසි කියන්න බෑ. තමන් කැමැතියේ පවතින්නේ නැත්නම් කොහොමද නිසි කියන්නේ? පරිහරණයෙන් නිසි කියන්නේ. එහෙනම් තවාර්ථකින් වෙන්නනවා. ඉච්ඡසේ නැති අර්ථයෙන් අනිත්‍යයි. නිසිසේ නැති අර්ථයෙන් අනිත්‍යයි. ඒ අනිත්‍ය කියන වචෙන්ද තියෙන අනුකූල වෙන තව පද අන්න ඒ වගේ ඒක දකින්න ඕන. නෑ අනිත්‍ය නම් ඒ වගේ අනත්ත සංහිතයි කියලා කියන්නේ අනත්ත සංහිතයි. අනත්ත නම් ඒකේ ගන්න දෙයක් වටිනාකමක් නෑ. ඉතින් අනිත්‍ය දුක්ඛ අනත්ත කියන එක ඒ ඔන්නෙ විග්‍රහ කළ බෙන්නනේ ওই ටිකේම ආවා. ඒතේ උභෝ අන්තෝ අනුපගම්. එහෙනම් නිත්‍ය සුඛ අත්ත කියන මේ අන්ත දෙකේ රහුවිලා හරිය ස්වභාවය ඒකයි. ওই අන්ත දෙකේ වැස්සේ නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා වස්ස තමයි මධ්‍යමා පතාව මධ්‍යමා ප්‍රතිවදා තතාවේ දින අපි සම්පූර්ණ මේ අන්ත දෙකේ අනුගමනය කෙරෙන්නේ නැහැ. ඒතේ උභවන්තෝ අනුපගම මධ්‍යමා පරිපදා තතාවේ දින අපි සම්බුද්ධ. එහෙනම් ඔය අන්ත දෙකලට අනිත්‍ය දුක්ඛ රස කියවුනේ. වචන වශයෙන් පද වශයෙන් සූත්‍ර ඇතුව මේක අනිත්‍යයි මේක දුක්ඛයි කියලා යද අනිත්‍යං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත් ආගේ පස්සේ විග්‍රහලට ආවා. මූලික දේශනාවේ ওই ටිකම තමයි අර්ථවත් කියවුනේ. නිත්‍ය වූ සුඛ වූ අත්ථ වූ දෙයක් මේ ආත්ථ කියලා මතාන යෝගී තුරවත් කාමසුකල්ලි කාණ යෝගී තුරවත් නැහැ කියන එක විග්‍රහ වුණා අපේ. එහෙනම් තිලක්ෂණයේ මුලට විග්‍රහ වෙලා තමයි ඒ නිසාම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා තමයි ඒ දේදී උවන්තව අනුභවගා මෙන්න මේ නිසා මේ අන්ත දෙක අනුගමනය නොකරේ. ඒතරයි මධ්‍යම ප්‍රතිපදා කියලා එකක් හම්බ වුණේ. මධ්‍යම ප්‍රතිපදා කියලා තමයි කියනවා අපේ භාෂාවේ. මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන විවිධාකාරයෙන් අර්ථය තරක් ගන්න පුළුවන්. මජ්ජ කියනවා මත් වෙනවා. මා කියනවා විදෙනවා. මත් වෙන්නේ මොනවද? කාමයෙන්, සාගයෙන්, ලෝභ සත්‍යය මත් වෙනවා. ලෝකාස්වාදයෙන් මත් වෙනවා. මත් වීමෙන් විදෙන ප්‍රතිපදාවක් තියෙනවා නම් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. නිවන්ම අපි කියන්නේ ඔය කාම රාගයෙන්, ඔය මත් වීමෙන් ලෝකාස්වාදයෙන් මත් වෙන එකෙන් විදෙන එක. ඇත්ත දැකලා. ඒකන ප්‍රතිපදාව තියෙනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. මධ්‍ය ප්‍රතිපදාව කිව්වොත් අවාර්ථයෙන් ඒත් ඔය අර්ථයමයි. මධ්‍යමයි කියලා කිව්වොත් මැදට තියන්න මැද මෙතන කියලා පෙන්නන්න කිසිම දෙයකට බෑ උපමාව. මොකෙකින් හරි යම්කිසි නිම්මකින් මෙන්න මැද කියලා පෙන්නුවොත් නිම්ම තිබ්බ දෙන මැදට උඩිනු යඩිනු ඉතියාති. අන්න ඒකේ ස්වභාවය උපමාවෙන් තේරුම් ගන්න. මැද හොයන හැටි. මැද පිළිවෙතල ගත්තොත් එහෙනම් මැද මොකද්ද කියලා දකින්න ඕන. මැද ස්වභාවය මොකද්ද කියලා. අඩි දෙක රූලක් ගන්නවා නේද? අඩි දෙක කෝදුවක් හරි පොල්ලක් හරි අර ගන්න. අර ඉඳගෙන ඔක මැදින් අල්ල ගන්න කියනවා කාට හරි. අදින් හරියට මේ මෙතන මැදින් අදින් පොල්ල මැදින් අල්ලගෙන ඉන්නවා. මේ පොල්ල අල්ලගත්තෙ මැදින් කියේ. බලව මැදින්ට අල්ලා තියෙන්නේ කියලා. තව අඩි රූලක් හරි අර ටේප් එකක් හරි අරගෙන අර අඩි දෙකේ පොල්ලන දෙපැත්තට තියන අඩි දෙකේ ගන්න තියලා බලනවා මැද. අඩියේ ලකුණු විලා තියෙන ඉගත් තියෙනවා එතරම් මැද. ඒක තියෙන්නේ මැදගිල්ලයි වෙදගිල්ලයි අතලක හිටලා මැදර හිටින් මේ හිටලා තියෙන්නේ. එහෙනම් මැදර උඩිනේ වැදිනේ අල්ලගෙන මේ මැද අල්ලගෙන ඉන්නවා කියන්නේ. ඔබ මැදින් අල්ලගත්ත කර මැද නෙවෙන්නේ අල්ලලා තියෙන්නේ. අඩි රූලක් හරි දියා ටේප් එකක් හරි දියා වලපුවාම අඩිය වෙන් වෙන ඊළඟ අඩිය පටන් ගන්න දෙන අඩිය කියලා පෙන්න දෙන ඉගත් තියෙනවා. එතරම් මැද. අතින් අල්ලන්න පුළුවන් දැන් මැදි. එහෙමද? ඕක එනවා මැදල එන්නේ නියපොත්ත තියෙනවා. අර ඉරට ලකුණු කර. අනිවිෂයා කරගෙන වරන. බලාපොරොත්තු වෙන නියපොත්ත නූල් දෙකක් තුනක් ලොකු වල. දැන් තියා තින්නේ. නූලක උඩටයි යටටයි තියෙන හැදියේ මැද කියලා තියා තින්නේ මේ දෙපැත්ත. වේතරේක වූ හතක් තියෙනවා. ඕක එන තවත් බුදු කිවලා තිබ්බා කියලා මැද. ඊටත් අර ලොකු කරලා පුළුවන් අනිවිෂයා කරන් බලුව වේතරේ තියා තින්නේ කොතන? නේතලේ මහත දියා තියෙන වැදල උඩින් ඉන්නේ ඇති. අන්න බලාගෙන යන ප්‍රමිනි. එහෙනම් දැන් අපි දකින්න එක දෙයක්. වැදල මොනවා කියන්නේ? වැද ශූන්‍යයි. මේ වැදතර ගියා. මෙන්න වැද ප්‍රතිපදා. උඩක් නැහැ, යටක් නැහැ. අන්ත දෙක ලෝකෙට තියෙන්නේ. දැන් ලෝකේ රාජ්‍ය එකක්වත් අන්ත දෙක නැද්ද? එතන වැද. අන්න ලෝකෝත්තර ප්‍රතිපදාම අධ්‍ය ප්‍රතිපදා. ඔන්න ඔතෙන් දැනම වරි නා මැද පිළිවෙත. දැන් මැද පිළිවෙත කියලා මොකද කියන්නේ? වැඩි යොල්ලත් එවන් ඔවි හින්දා තියෙනවා මැද ගන්න වීමක්. ඒකත් මධ්‍යම වාදකණ තෝරන තව කරා. වැඩි යනන්දත් එවන් ඔකා හින්දා තියෙනවා මධ්‍යම ගන්න එක අපන්. වැඩි දඟලන්නත් එවන් හිමිගේ හද්ද ඇතුළු නිකන් හින්දා තියෙනවා මධ්‍යම ගන්න දඟල බලන්න. ඔව් මධ්‍යම ගන්න හදාගෙන මෙහෙමත් බලන කීයද? අන්තිේදී යන්නේ නැතුව මැද ගන්නින් බලයන් ලබු. දැන් මෙහෙමත් මධ්‍යම ප්‍රතිපදාවක් කියනවා කො මධ්‍යම ප්‍රතිපදාව. ලෝකයේ ශූන්‍යසේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන පරම ශූන්‍යසේ දකින්නේ සම්‍යත් නියාමයේ වස්නේ. අනුලෝමක් ශාන්තියට නොපත් කෙනෙක් සම්‍යත් නියාමයේ වස්නේ යන සිදු නොවන්නේ. ඒ කියන්නේ ලෝකය ශූන්‍යයි. හරයෙන් ශූන්‍යයි කියලා දැකේ නැත්නම් පරම ශූන්‍යවන්න නිවන තේරෙන්නේ නැහැ. එහෙනම් ලෝකය හරියට ශූන්‍යයි කියලා දැනගත්තහම නිවන ලෝකයෙන් පෙන්වන්න එකක් නැහැ. පරම ශූන්‍යයි. ඔන්න පරම ශූන්‍ය නිවන. අපි ඔබම තාම කියන්නේ මධ්‍ය ප්‍රතිපද මැද පෙන්වන්න ගියාම මැද තියන්න එකක් නැහැ ශූන්‍යයි කියලා. ධර්මයට අනුකූලව විනයට අනුකූලව නැහනම් අටුවාවට අනුකූලව සුද්ධත්වව පැහැදිලිව ධර්මයේ ත්‍රිවිධකේ පෙන්වා තියෙනවා ශූන්‍ය කියන්නේ ඔන්න ඕකයි. ඔන්න මැද. ඉතින් මැද විනිනාකාරී තේරන්න හිතු හිතු ආකාරයෙන් මැද තෝරන්න බෑ. ඔන්න අන්ත දෙකේ අහු වෙන මුළු ලෝකෙම. අන්ත දෙකෙන් අහක් වෙච්ච ලෝකේ කොටසක් නෑ. ලෝකේ ගොඩ නැගෙන සියල්ලක්ම අන්ත දෙකේ නිසා ගොඩ නැගෙනවා. අන්ත දෙකේ බැහැගත්තු දෘෂ්ටි නිසා. අන්ත දෙක අත්හැරපුවාම මෙච්චර කාල ගොඩ නැගිච්ච එක අතහැරිච්ච මට්ටමල අතහැරි අතහැරි ගිහින් කෙලවර වෙනවා. අන්තිමට නිවන් දැක්ක කෙනාට ඉක්ොත් පිරිනවන් පෑ තථාගතයන් වහන්සේ නෙනම් බුදු පියාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඇහැකින් පණවනවා නම් එහෙම ඇහැතිය දිලා පෙන්වන්න බෑ. කලකින් නාසයකින් දිවකින් කයකින් මලකින් පණවනවා නම් කලකින් නාසයකින් දිවකින් කයකින් මලකින් පණවන්න බෑ. යම් රූපයකින් යම් වේදනාවකින් යම් සංඥාවකින් යම් සංඛාරයකින් යම් විඥානයකින් පණවනවා නම් එහෙම රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් නෑ. උන්වහන්සේ පින්වත් බාටවසේ පණවන්න. අනේ වරම දුන්නේ. ඔන්න ඔතෙන්දයි යථාර්ථය තියෙන්නේ ඔතන නේ. යථාර්ථය තියෙන්නේ විඳින එකක් නෙවෙයි. විඳලා තියෙන්නේ දුකයි කියලා දැනගෙන දුක බොන්නගෙන එක අත්හැරගුවාම විඳපු දුකෙන් නිදහස් වෙනා නම් ආයෙත් නොවෙච්ච දෙයක් නෑ ලෝකයේ ඇතුලේ. අනේ නිවන් සෝය වරිමි. ඉතින් ඒකයි දකින්න තියෙන්නේ. එනම් සත්‍ය විභාගයේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ මේ ටික. එතකොට ජාති ධර්ම දුකයි කියන එක ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛෝ මරණ පි දුක්ඛං මේ දුක්ඛාරි සත්‍ය වෙනකොට දුක්ඛ නිමෙති වෙන්නේ. අනිත්‍ය දුක්ඛ. ওই දුක්ඛ උදාරත් දෙවි කිය වෙනවා. මොකක් නිසාද ඒක හේම කිව්වේ? හීන ගම්ය බෝධුන් ජනික අනාර්ය අනත්ත සහිත නිසා වා අනිත්‍යයි. දුක්ඛය අනාර්යයි අනත්ත සහිතයි අත්ත කියලා මාතානෝ ගියත් ඒකත් ඒ හේතුවෙන් අනිත්‍ය කිව්වේ. ඒක අනත්ත සංහිතයි මේ දෙකම. ඒක තමයි අනත්තයි කිව්වේ. අනිත්‍ය නම් අනත්ත නම් සැපද විපත්‍ය නිගමනය ග්‍රහම දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා අපි මේ එතරම් ගිහිලා ඉතම මොකද කරන්නේ? ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ ආදි වශයෙන් විග්‍රහ වෙනවා. ඔන්න ඒවා දුකයි කියලා. මොකක් නිසාද ජාති දුකයි කියන්නේ? අන්න සත්‍යයේ වගේ සූත්‍රයේ විග්‍රහ කරලා දෙනවා. ජාති ධම්මා නම් ආවසෝ සත්තා නම් ඒවන් ඉච්ඡා උප්පජ්ජති. ඇවැත්නි මේ ජාති ධර්ම කරගෙන තියෙන සත්‍යන්නේ මෙන්න මෙහෙම ඉච්ඡාවක් කැමැත්තක් උපදිනවා. අවෝ වතමයන්න ජාති ධම්මා නම් අර්ථා මට මේ ජාති ධර්මයක් අනේ අහෝ මට ඉන්න නැත්නම් කොච්චර හොඳද? නපෝ පණීතං ඉච්ඡායේ පත්තබ්බ. ඒ හිමිතරේ කැමැත්තන සිද්ධ වෙන එකක් නෙමෙයි. අනේ මට මෙහෙම එකක් එන්න එපා කියලා ඉතින් වල වෙන්නේ නැහැ නවතින්නේ නැහැ. ඒ ජාති ධර්මයන්ගේ හැටි. එතකොට නපෝ පණීතං ඉච්ඡායේ පත්තබ්බ. ඉදම් පියම් පිච්ඡන් ලැබි ඉදම් පිට ඔන්නෝකර කියනවා. ඉච්ඡසේ නැති එක දුක කියලා. ඔන්න අනිත්‍ය දුක්ඛ එතනත් වෙනවා තියෙනවා. නෑ අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියන්නේ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත. ඔන්න ඔය ටික තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය විභාගයේ සූත්‍රයේ තිලක්ෂණයෙන් වෙන්නලා තියෙනවා. අනිත්‍ය අනිත්‍ය නෙමෙයි. දුක්ඛ දුක්ඛ නෙමෙයි. අනාත්ත අනාත්ත නෙමෙයි. එහෙනම් මොකද්ද වචන දින වෙනද? අනිච්ච අනිසි අනිච්ච අනිච්ඡත්තේ සමග හා වෙනවා බැඳෙනවා. ඒක තමයි මහ ප්‍රාණිය කියන්නේ. අනිසි දේ සමග බැඳෙනකොට කියන උපාදානීය කරගත්තා. අනිසි දේ උපාදානීය කිරීම අනිච්ච වුණා. දුක්ඛ දුක්ඛ වෙන්නේ දුක සමග උපාදානීය බැඳෙනවා. මොකද්ද දුක කියන්නේ? ආර්ය විනය දුක කියන්නේ එකක්, ලෝකේ දුක කියන්නේ එකක්. ආය විනේ දුක කියන්නේ පංචකාමයට දුකයි නමකි. දුක නම් නමක් වෙනවා පංචකාමෙට. පංචකාමයේ බය යන පංචකාමෙට නමකි. මඩ යන පංචකාමෙට නමකි. උල යන පංචකාමෙට නමකි. මේ පංචකාමක ආය විනේ නම් මෙන්න දුක. එහෙනම් ආස්වාද දුක වෙන්නේ කොහොමද කිව්වහම ඒක දකින්න ක්‍රමයක් තියෙනවා ඥානගෝචරව දකින්න ක්‍රමයක්. ඒ ක්‍රමයට අනුව ආස්වාද දුක්ඛය කියන නිගමනය කරන්නේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙන එකෙන් නෙමෙයි. ඒ ලෝකයා දුක්ඛ සුඛ වෙන් කර නැහැ. ලෝකයාට ආස්වාදන ප්‍රියමනාපන ප්‍රිය ස්වභාවී යුතන ඔහු ඒක සුඛ කියනවා. දුක්ඛම් කටළු එනවනම් හිතේනවනම් වේදනා සහිතනම් ඉවසාගන්න බැයි නම් ඒ જાතියට දුක්ඛ කියනවා ලෝකයා. ආරවිනී පංචකාමයේ දුක්ඛ කියනවා. ලෝකයා හරි ආසයි මේව කකා යන්නේ. ආරවිනී කියෝ දුක්ඛ වාස ඕයි ලෝකකායන්නේ සුඛයි කියලා දුක්ඛයේ සුඛයන් විපරිත සංඥාව. පංචකාමයේ දුක්ඛයි කියලා දැනගෙන මොන හේතුවෙන්ද කියලා දකින්න ඕන. තේරුම් ගන්න වැදගත් දෙයක් වෙන්නන එක දෙයක් උපමාවකින් ඔබ දකින්න පුළුවන්. ලස්සන කරලා හදලා බොහොම හැඩරුවල හදපු හෙල්ලම් බඩුවක් තියෙනවා. ළමයි හරි ආසයි දැක්කහම. ඇතුලේ බෝම්බයක් තියෙනවා අල්ලලිගේ පුපුලා මැරෙන්නේ. හෙල්ලම් කරන්න ගන්න වටිනා වස්තුවක් නෙමෙයි වල්ලනවා භයානකයි. අර ලස්සන ඔකට වල බයන්නේ කයි මොකක් නිසා? ඕක බලු බෙට් එක වලල් බෙට් එක ඇතුලේ ආව වලහන් කරලා තිබුණා නම් එහෙම කවුරුත් කිස් කියලා යනවා නිසා ඒකට කොටු වෙන්නේ නැහැ. ළමයි මැරෙන්නේ, කොටු වෙන්නේ අර ප්‍රතිවිච ලස්සන නිසා මේක උස්සන්න විහිළු. අනිනම් අර බෝම් බිට කොටු කරලා තියෙන ඉතලා භයානකම හතුලගේ උපක්‍රමය තමයි ලස්සන කියලා තියෙන්නේ. දැන් ලස්සන පස්සේ ගියොත් මහා භයානක මරණයටපත් වෙනවා. එහෙනම් මේ බෝම්බේ තියෙන ලස්සන භයානකද සුවද? ලස්සන සුවයි කියන කෙනෙක්වමනේ. මේ ලස්සන බැඳලා තියෙන බෝම්බේ කියලා දැනගත්තොත් එහෙම. මේ ලස්සන නිසා ළමයි ගිහින් බෝම්බේ ගන්න හදට. මට ලස්සන දෙල්ලම් බඩුවක් හම්බුනා මේක උසල ගිය ගාව ළමයා වැරෙලා කුපුරුලා. එහෙනම් මේ ලස්සන තරම් මරවුගුලා තව තියනවද මේ? අර ළමයාට විනාශයක් කරන්න. මෙන්න මේ වගේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන් පස් කිරීම නම් ඒක කෙලවර අල්ලන්න ගියහම අන්නේ වල හේතු වෙන ප්‍රියමනාපයේ ප්‍රිය ස්වභාවය වඳුන ස්වභාවය මහා භයානකයි කියලා දකිනකොට මෙන්න මේ අර්ථය කියලා දුක් මේ පංචකාමීන බය යන නමකි. ඒව අල්ලන්න ගියහම නම් අර ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනසයන් පත් වෙන්නේ. ඒ නිසා පංචකාමීන ඒකට මුල් වුණේ. ඒ අල්ලන්න ගිහිනම් ඔබ සිද්ධ වුණේ පංචකාමයන්ට දුක යන නවති. හැමතැනම ඇනුම් පද ගන්න හිඟි හිඳා වෙන්න රිදවා ගන්න හේතුනේ ආස්වාද පස්සේ ගිහිලා කොටු වෙච්ච එක නිසා නේ. පංචකාමී ඉස්සරන් ඔය උල් වලට අහුණේ පංචකාමීට උල යන නවති. අන්න පංචකාමීට නම් දෙන්නේ නැහැ. ආර්ය විනී අර්ථ දෙන ප්‍රවි වාසාර්ථින් ඔවා දෙන්න බෑ. වාසාවේ අර්ථයේ වෙන එකක්. ඒක ලෝභ සම්මුතිය හදාගත්ත ලෝභ භාවිතාව තියෙන එකක් මිසක් ධර්මාවෝධිත කරපන්න පුළුවන් එකක් නෙවෙයි වාසාවේ හදාගත්ත අර්ථය. ධම්මාර්ථය දකින්නේ වෙන ක්‍රමයක්. ආවෝධි ලබන්නේ එහෙමයි. අන්න දැලගදී දුක්‍රමී. මෙන්න මේ ක්‍රමයෙන් දකින්න ඕනේ. එහෙනම් ජාති ධර්ම දුකයි කියන්නේ, ජරා ධර්ම දුකයි කියන්නේ ඔන්න ඔය හේතුවේ තමන් කැමති මෙසේ පවතිනවාට කියලා. නමුත් ඒකේ ධර්ම ස්වභාවය මොකද්ද? කවදාත් අපේ කැමැත්තට පවතින එකක්වත් ලෝකේ නැහැ. කැමැත්තට අනුව පවතින නැති එකක් කැමැතියේ පවතන්න නම් උත්සාහ කළේ ඒ තරමට අපිට සිද්ධ වෙනවා. ඒකනේ වැදින්නේ. ඒකද ඒකින් ඉන අසහනියට මූල දෙන්නේ. දුක තිබුණාට වදින්නේ නැහැ. දුකට හා වුණොත් තමයි දුක් විඳින්න වෙන්නේ. අනිත්‍ය ලෝකේ අනිත්‍ය දේ තිබුණාට අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැමැති නැති දේවල් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකට හා වුණොත් තමයි ප්‍රශ්නේ. අසාර දේවල් ලෝකෙ දිවිච්චා අපි මොකද? අපි අසාර දේවල් පස්සේ ඇඟිලි ගහන්න ගියොත් තමයි අපිට අසාරත්වයට ගෝත්‍ර වෙන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේ නිසා අනිත්‍ය නෙමෙයි දුක, ප්‍රශ්නේ තියෙන අනිත්‍ය. දුක්ඛ නෙමෙයි දුක්ඛ, අනාත්ම නෙමෙයි අනාත්ම. අනාත්ම ධර්මතාවය. හාවින්ද ගියාම දුක නෙහිදී අනාත්ම වෙනවා. අනාත්මත්වයට හාවීම නිසා අනාත්ම වෙනවා. ඉතින් මේක වාසාරී වෘත්තියෙන් මම තෝරන්න ගියොත් එහෙනම් මේ යථාභූතය අහු වෙන්නේ නැහැ, ලබන්න බැහැ. ඒකයි කියන්නේ ධර්ම ආභූතය ලබන නිරුක්ති ක්‍රමයක් තියෙනවා. ධම්මාර්ථයේ මේ ධම්මාර්ථයේ නිරුක්තිය දැනගත්තා පැහැදිලිව පේනවා අපි දුකට කොටු වෙන්නේ මොන හේතුවක් නිසාද? අපි කියන දෙනවා තියෙන සියල්ල දුකක් වෙන්නේ මොකක් නිසාද? අන්තිමට යථාභූතයේ පූර්ණ විද්‍යාවට මම කියන මගේ කියන දෙනක කොතනකවත් දුකෙන් තොරදී එක් වෙන්න දෙයක් නැතුව යනවා. මම කියන දේ අන්තු මාත්‍රයක් තිබුණා නම් ඒක දුකේම කොටසක් මම කිව්වා මිසක් මගේ කියන යමක් කිව්වා නම් දුකේම කොටසක් මම කිව්වා මිසක් වෙන මම මගේ කියන්නේ සුඛ කොටසක් ලෝකේ නැහැ කියලා දකින්න අවස්ථාවක් එන මේකයි ස්වභාවය. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. ඔන්නෝ ධර්මතාවය මෙහා තිලක් වෙනින් අහක් කරලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයක්වත් සත්‍යවංග සූත්‍රයක්වත් නැහැ. ඔය දෙකේම තියෙන්නේ විදක්ෂණයේ මුල් කියලා පටන්ගෙන ලෝකේ අසාරත්වයේ වෙන්නලා අසාර වන්නා වූ ලෝකේ අනිත්‍යං අසාර කට්ඨේ නාන්ති කියන අලත්තං අසාර කට්ඨේ නාන්ති කියු අසාර අර්ථයෙන් අලත්තයි කියන එක විග්‍රහ කෙරේ. අසාර නම් කුමක් නිසාද අසාර වෙන්නේ? අසාර වෙන්නේ හේතුව පිළිලා තියෙනවා. එහෙනම් මේ ලෝක ස්වභාවය අසාරයි. අනිසි අනිසි වූ අසාර වූ දුකට හේතු වෙන්නා වූ දියක් පරිහරණය කරන්න යනවා නම් බලාපොරොත්තු වෙන සැරසිල්ල කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා ඔය ටික තෝරගන්නයි විදහාම තියෙන්නේ. එතන ප්‍රඥාවත් ඒලා ප්‍රඥාවෙන් දෙන තීරණයක් යමක් සැලසුම් දහගත නැත්නම් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ගන්න පියවර මොකද්ද? ප්‍රඥාවේ තීරණයක් එනවා. මොකද්ද? අදෙහි තේන චන්ද්‍රාගයේහි බැඳීම අතහැරීම නොයන මිදීම හැර වෙන මොනව කරන්නේ? ඒකයි ඊළඟ වැඩක් නෑ. හරයක් තියනවා කියලා බදල වැඩක් නෑ. ඔන්න ඔය යථාර්ථය එනකොට අසහනීයට මුල් වෙලා තිබිච්ච මානසික ඌනතාවය දුරු වෙලා යනවා. ඒක හැඟෙවිච්ච දහම් කියන්නේ නොයි තැඟුල තියෙන. අනිදි ඒක වල ආසාව නැති වෙනවා. ප්‍රඥා කියන මූල කාර්ය. කොච්චර එපාසුවත් කොච්චර අනිච්චයි කිව්වත් හරියන්නේ නැහැ නේ. ආසාව තියෙන එක අරින්නේ බෑ. කාම ආසාව විදිහට හිතෙනවා. කොච්චර අනිච්චයි කිව්වත් ඒක එනවා. අදහසක් එනවා. එන කොහොමද ඔබ ඇති වෙන්නේ? නැති වෙන ප්‍රබලතාව මොකද්ද? රාතන් වහන්සේට කාම ආසාව නැති වෙන්නේ කොහොම? අනිත්‍යය කියන වචනේ ඉක්මවා ගියා තව ස්වභාවයක් සිද්ධ වෙනවා. මොකද්ද? කායික සම්පූර්ණිය කර සම්භාවි වෙන බව තේරෙනවා. දැන් අපි දකින්න ආසාව කියන්නේ මොකද්ද? ප්‍රිය භාවයේ මధుර ස්වභාවයේ කොමක් නිසා හට ගන්නවද? ඕක තේරුම් ගන්න නම් බෑ මේ යථාර්ථය දකින්න. ඇයි මේ පංචකාමයේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යුක්තව දැනෙන්නේ? දැන් මේක බලන්න ඕනේ. සසනං ගන්න හිතෙනවා. මොනවාද රහදියක් කියහන්කෝ කියලා අපි කාටද කියනවා. උඹට වැඩිපුරම රහම. ඒ නෝනා උත්තර. යට වාගේ අල්ල ගත්ත අල්ලේ කාපි ඇතිවලා. ගෙඩියක් කවලා දෙකක් කැවුවොත් එහෙම මොකක් කියලා. අපෝ ගියා වමන යන්න තියනවා දැන් නම්. ඇයි හරි රහය අත්තරලා කණ්ඩ උනේ කාපන් තව කාපන්. ඒ හැම ළමෙක් දිහා කැවුවොත් මොකද කරන්නේ? කාපි කියන කෝට් එකක් හරින්නේ මෙහෙම උඩ කේ කන් ජීවිතේ බාර ජල්දි වෙයි. ඊතර නතර යන්නේ නාන්තිව. ඒ රස නීරස උනේ කොහොමද? අප්‍රිය බවටපත් වෙන මොකක්ද? කය තුල ඇති වෙනවා එක්තරා ඌනතාවයක්. ඌනතාවේ පූර්ණ වෙනකන් රහ දැනෙනවා. පූර්ණ වුණාට පස්සේ සමතත්ත්වයටපත් වුණා. අනේ කියන සමීරපත් වුණා, සමාධියටපත් වුණා. සමාධියටපත් වෙනවා කියන්නේ පංචකාමයන්ගේ ඌනතාවයෙන් ඉවත් වෙලා ගිහිල්ලා සමභාවයටපත් වෙන දයක් කියනවා. එදාර පංචකාමිය ආස්වාද නැහැ. එතකන් තමයි ආස්වාද දෙන්නේ. සීතලේ ආස්වාදී දැනෙනවා අධික උෂ්ණන. ශරීරයේ හරි රස දෙනවා. දාඩිය වැක්කෙන්නවා නම් මේ ෆෑන් එක දාගත්තාම හරි සුවයි. අයිස් දාපු වතුර එකක් දුන්නා හරි සුවයි කියේ. සීතලේ ආස්වාදී දැනෙනවා. හොඳටම සීතල වැත්තක ඉන්න වෙවුල වෙවුල. යන බණ්ඩාරෙල්ල වැත්තල ඔය වැත්ත ගිහිලා ඉතින් ඉන්නවා. නුවරෙල්ල වැත්තල ගිහිලා වෙවුල වෙවුල ඉන්නවා පාන්දර වෙන ආරෙ. සීතල අයිස් දාපු වතුර එහෙම කියන්නේ. නැසුවයි සීතල. ඔයලා වෙනම වරවලින් ඉන්නේ මොකද? ඔහ හරිදාම බ්ලැන්කට් වහගෙනම හොඳ වැඩක් කරනවා. මම හරි සුවයි කියන්නේ මේ ෆෑන් එක දාපු සාමෙන් සිසිල. දාන ෆෑන් එක. දැන් සුවයි. සීතල අපාය දැම්මම ඒ තරම් අසහනයක් කියනවා, පෙළිනවා, සීතලෙන් පෙළිනවා. ඒක පොඩි. අර සීතල දුක් දෙන දයක් බලපත් වෙනවා. එහෙනම් උෂ්ණ වුණා කියන්නේ ශාරීරියේ සමතුලිතතාවය ඉක්ම ගිහලා සමසීතෝෂ්ණ භාවය ඉක්ම ගිහලා අධික උෂ්ණ වුණා. ඒතර සීතල හැපා. අධික සීතල වුණා. සමතුලිතතාවය ඉක්ම ගිහලා ඒතර උෂ්ණේ හැපා. සමසීතෝෂ්ණ වුණොත් උෂ්ණේ සීතලේ දෙකම හැපත් තියෙනවා. දෙකම සාමාන්‍යයි. මෙන්න මේ වගේ මානසිකත්වයේ මුලාසහගත නිගමනයේදී වහිනා මෙන්න මේ අසහනයේ ඌනතාවයේපත් වෙලා ඌන පූර්ණ වෙන්නේ ඇති වෙන ආස්වාදයේ ලෝකේ නියම සදාතනික සැනසෙල්ල. ඒක තමයි සුවේ කියන මුලාවේ නිගමනයේ අවිද්‍යාවේ නිගමනයේ බහැලා ලෝක සත්‍යය අරින්නට ආකාර. අනේ එහෙම සුවයක් යලි ලබන්න ඇතනම් සුවයි කියන මුලා දෘෂ්ටියේ බහිලා යලි බලාපොරොත්තු වෙන මානසිකත්වයක් උදා කරගන්න. ඒ සුවල් කිය දැනුනේ ඌනතාවයේ කිය දකින්නේ ඌනතාවයේ පූර්ණ වෙනකන් ඇති වුණා වූ ස්වභාවයක් මේ සුවවාසී දැවෙන කියලා තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අවිද්‍යාවේ නිගමනයක් දිනවා. ඒක හරි සුවයි. යලි යලි තේසුවේ බලාපොරොත්තු වෙයි. ඒක සුවයක් කියලා බලාපොරොත්තු වෙනා නම් මොකද්ද? ඌනතාවයක් ඇති වෙන්න ඕන පූර්ණ වෙන උඩු සුවයක් දැනෙනවා. ආයි ඌනතාවයක් ඇති වෙන්න පූර්ණ වෙන උඩු සුවයක් දැනෙනවා. ඔන්නෝ සුවේ දැනනවා කියන්නේ ඒක ප්‍රියයි මනාපා කියලා ගත්තා නම් ඒක ගොඩනගන්නේ මොන හේතු බලයන්ද? ඌනතාවයටපත් වෙන්න ඕන ආයි දෙන සුවයත් දෙක පූර්ණ වෙනවා. පූර්ණලා තියෙන විදිහක් නැහැ. ගොඩනගලා තියෙන්නේ අවිද්‍යාවේ නිගමනයෙන් හදාගත්ත යලි යලි ඌනතාවයේ පත්තේ පූර්ණ කරගෙන හැරෙන එක. ඊට කොච්චර පූර්ණ කරගෙන දුන්නත් අර පිටලා බඩ පිට දැන් ඇති කිව්වහම පොඩක් ආයි බඩ පිට. ආයි ඌනතාවයේ පත් වෙනවා. ආයි රහදයක් ගමහා ආයි රහමයි. පූර්ණතාවයේ පත් වෙනවා. වැඩිපුර දුන්නොත් අක්‍රියා කරනවා. ආහන යන නවත්තහන් ආයි දවස් හදියා දිහම් කොහොමද ඉහි දෙනවා කියලා කොහොමද දියා කොහොමද කේ කරන දැන් බඩි කිටි දැන් රහන අන්න ආයි වුණ සායදවත් වෙන මෙන්න මේ ඌන පූර්ණ කියන කාරණා දෙකක් වෙනවා සමතුලිතව පිළිදන්නේ නැතුව ඒකට හේතුව මොකද්ද ඔය ඌනතාවයේ පූර්ණ භාවයට පත් නැති වෙන්නා වූ සුවදායක ස්වභාවය ලෝකේ සදාතනික සෝයා කියලා මුලාවෙන් ගන්න නිගමනය කරන ඒක බලාපොරොත්තු වෙනවා ඔන්න ඒ බලාපොරොත්තු නිසා තමයි ඌනතාවයේ පත් කරන නැවත ඒ දුන්නාම తాවකාලික පූර්ණ භාවයට පත් කරලා සෝයාක් ඇති කරන නැවත ඌනතාවයේ පත් කරලා දුක් ඇති කරන ආයි ඒක හොයා හොයා ගිහින් එන අරගත්තාම ආස්වාදයක් ඇති කරන දියක් ලෝකයේ ඇගෙන හටගන්න යම් දාකට මේක අසාර දෙයක් කියලා මේ පත් යන්න හොඳ නෑ කෝ වැඩක් නෑ කියලා දැනගත්තා නම් ප්‍රඥාවෙන් යලි යලි ඌනතාවියක් හට ගන්නා උදීන් තොර කළ සමතුලිතතාවයට පත් කරන්නා වූ කොටසක් පවර පත් කරනවා මේ දැනීම හැදිරීම කියන දෙකත් එකල සම්බන්ධ වෙනවා නේද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ට චන්ද රාගයෙන් බැඳෙන්නේ නැතුව හිටපුවා ඒ ස්කන්ධ පද්ධතිය පවලක් තියෙනවා අන්තිම අවසානයේදී ස්කන්ධ පද්ධතිය විපාක ස්කන්ධයක් වශයෙන් එනවා විපාක ස්කන්ධයේ සංඛාරය ගොඩනැගුවේ නැන්නාර ඌන පූර්ණ දෙකෙන පත්යෙන් සත්‍යෙට පත් කරගත්තේ නැත්නම් විපාක ස්කන්ධයේ අවසානයේ ඒ භවයේ තුල ගිනාපු ආවිස අවසානයෙන් ඉවරයි. විපාකෝ කම්ම සම්භාව කියන එක නොකල නිසා මතු භාවයක් හට ගැනීමට පංචස්කන්ධ එයක් සම්බන්ධ කරන්නේ හට ගැනීමේ ක්‍රියාවලිය නැවතුණා. නැවතුණා නම් ගමන ඉවරයි. දුකෙන් නිදහස් වෙනා කියන ධර්මයකින් තත්ත්වෙන් නිදහස් වෙනවා. සත්වත්වයේ ඉවරයි. අන්න ඒකයි ස්වභාවය. ඉතින් මේකේ දැර කරන්න ත්‍රිලක්ෂණයේ දොය සූත්‍ර දෙකේම තියෙනවා. ඒ සූත්‍ර දෙකෙන් තිබිලා තමයි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න යටි දැක්කරපත්. ත්‍රිලක්ෂණේ තොර වෙච්ච සූත්‍රයක් කින් නෙමෙයි නිවන් දකින්නේ මේ හොඳට විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ.